Order, please. Lipi lekana di piliganima garu saukhya poshana deshi vaidya amatyatuma.
Garu kathanayakatumani, nidas pahalava anka pahadarna jatika aushada niyamana adhikariya panate, ekasiya dahata vaganthiya samaga kiyeviya yutu, ekasiya hatalis deka vaganthiya atate, vaidya upakarna mila niyamakirima sambandhen, saukhya poshana ha deshi vaidya amatyavarya visin sadhana laduva, nidas dahate agostu hataravini dinati, anka nidas tiha, hatalis hatadarana ati vishesha gazette patre palakarna da niyoga mama idripat karami. Emma niyoga saukhya manava subasadhaniya samaja savibala ganvim pinibanda, aanshika adikshana karaka sabha vetamikala ituai mama yojana karami.
Chuti karaka sabha vata piliganima atveni palmentwe, palaveni sabhavarisanda rajya ginum pinibanda karaka sabha vichungeni vartava, emma karaka sabha vay sabhapati garu lasanta alagiyavanna metthama visin piliganima.
Garu kathanayakatumani, rajya ayatana palat sabha saha palat palana ayatana vala, mulya palane saha karyasadhane pilibandava, pariganaka torotru kalamanakarana paddhatiya magin, agiyema 2015 mudal varashaya sambandhayen atavini parlamentuwe palaveni sabhavare sandaha rajya ginum pilibandava karaka sabhave thunvini vartava mama idiripat karami. Garu kathanayakatumani, ada api Raja Ginum Karaka Sabha Visin Mama Etulu Samajikin Visipas Denekun Sadunlat Mama Ginum Karaka Sabha Visin Me Idiripat Karanu Labuwe Parlamentu Itihasayema Pratama Watawata Raja Ginum Karaka Sabhawata Kendaviya Yutu Sieluma Ayatana Sambandhayen Adala Warthawa Tama Ada Me Api Idiripat Kale 1978 Sita මේ පාර්ලිමේන්තුවට රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තා 31ක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ වාර්තා 31ටම ආයතන 410ක් තමයි පාර්ලිමේන්තුවට කැඳවලා තිබෙන්නේ වර්තමානයේ වන විට රාජ්‍ය ගිණුම් කාරක සභාවට වර්ෂයකට ආයතන 831ක් කැඳවීමේ අවශ්‍යතාවය තිබෙනවා ඒ අනුව විශේෂයෙන්ම වර්තමාන ගිණුම් කාරක සභාව මේ ගිණුම් කාරක සභාවට පැවරී තිබෙන වගකීම් පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරලා සාකච්ඡා කරලා අතීතයේදී මේ කාරක සභාව විසින් ඉටු කරන්න තිබෙන වගකීම් පිළිබඳව අපි සෑහීමකට පත් වුණේ නැහැ. ඒකට ප්‍රධානතම වශයෙන් හේතුව මෙවැනි විශාල ආයතන ප්‍රමාණයක් මේ කාරක සභාවට ප්‍රායෝගිකව කැඳවීමට කුමන අයකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවට හිමි වී තිබෙන ඒ වගකීම අපි මේ ක්‍රියාවලිය හරියට සිදු කළේ නැත්නම් නිසි පරිදි ඉටු වෙනවාද කියන පිළිබඳව ප්‍රශ්නිකුත් තිබෙනවා. පෙර ගිණුම් කාරක සභාවවලට මෙම රාජ්‍ය ආයතන කැඳෙව්වේ බොහෝ විට අවුරුදු 10 15 6 7 පැරණි වර්ෂවල ගිනුම් වර්ෂවල සිද්ධීන් සම්බන්ධයෙන් එවිට වර්තමානයේ අවුරුදු 6-7කට පෙර සිද්ධියක් සම්බන්ධව ආයතනයක් කැඳවීමෙන් පස්සේ ඒ නිලධාරි විශ්‍රාම ගිහිලා ඒ නිලධාරි මාරු වෙලා වගකීතු කවුරුවත් නෙමෙයි ඉන්නේ ඒ වගේම යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ පශ්චාත් පරීක්ෂණ කිරීම මොනම ආකාරයකටවත් මං හිතන්නේ රටටවත් ජනතාවටවත් කිසිදු ආකාරයේ ඵලදායි දෙයක් වෙන්නේ නැහැ ඒ නිසා විශේෂයෙන්ම අපි තීරණය කළා මේ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් විශේෂම පාර්ලිමේන්තුවේ තොරතුරු හා තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු ඒ සියලුම දෙනාගේ සහයෝගයේ දායකත්වයේ අරගෙන අපි තොරතුරු පද්ධතියක් කරහා සියලුම රාජ්‍ය ආයතනවල තොරතුරු විගණකාධිපතිවරයාට ගෙන්නගෙන විගණකාධිපතිවරයාගේ ඍජු නිරීක්ෂණයෙන් පසු එතුමාගේ නිර්දේශය සහිතව ඒ පද්ධතිය හරහාම පාර්ලිමේන්තුවට යොමු කරලා මේ ආයතන සම්බන්ධව තොරතුරු ලබාගෙන එම වාර්තාව තමයි අද මේ අපි ඉදිරිපත් කරන්නේ. මේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. යම්කිසි ආකාරයක මේ ඉදිරිපත් කරන ලබන කරුණු සෑහීමකට පත් වෙන්න පුළුවන්. අද මේ අපි ආරම්භයක් පමණයි. එම නිසා මේ ආරම්භය තුළින් අපි ඉදිරි වර්ෂවලදී දැනට වඩා වැඩි කරුණු පිළිබඳව ආයතන පිළිබඳව අපි ඒ විමර්ශනයන් කරලා සැබෑ ලෙස පාර්ලිමේන්තුව රට බලාපොරොත්තු වෙන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ආරම්භයක් විදිහට තමයි අද මේ අපි මේ කාර්යභාරය අපි ඉටු කරනු ලබන්නේ. එම නිසා විශේෂයෙන්ම කතානායකතුමා විදිහට ඔබතුමාටත් පාර්ලිමේන්තුවේ සියලුම දෙනාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ සඳහා ලබා දීපු සහයෝගයේ දායකත්වයේ විශේෂ ඇගීමකටත් අපි ලක් කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ තොරතුරු හා තාක්ෂණ අංශයේ. ඒ වගේම මගේ සියලුම සමාජිකයින් අපි පක්ෂ ભેද සියල්ලක්ම අමතක කරලා මේ කාරක සභාව තුළ ඉතාමත් ආදර්ශවත් විදිහට ඒ සියලුම දෙනාගේ සහයෝගය මත තමයි මේ සියලුම කටයුතු සිදු කරන්නේ. අපි අද දහවල් 12ට මේ වාර්තාවේ සඳහන් කරුණු අනුව ඒ සියලුම ආයතන ඇගීමේ වැඩසටහනකුත් අතිගරු ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පාර්ලිමේන්තුව තුළදීම අපි කැඳවන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන වලට හොඳින් වැඩ කරන අයට ඇගීමක් කරලා ඉදිරියේදී මේ සිදුවෙන අඩුපාඩුකම් අවම කරගැනීමේ අරමුණක් ඇතුව තමයි මේ ඇගීමේ වැඩසටහනත් අපි ක්‍රියාත්මක කරන්නේ. බොහොම ස්තුතියි.
නේ බොහොම ස්තුතියි ගරු සභාපතිතුමා. ඔබතුමාටත් පොඩෙන්න ඔබතුමාටත් ඒ වගේම ඒ සබ ඔබතුමාගේ කොමිටුවේ සියලුම සමාජිකුන්ටත් මාගේ ස්තුතිය පුද කරනවා නම් මම පළවෙනි වතාවට මෙවැනි සියලුම දේ අවන්නේ උන්නේ. ඒ වගේම අපි එදා සාකච්ඡා පද වරදී මුදල් අමාත්‍යංශත් මේ ගැන අවධානය යොමු කළා. දැන් ගෞරව ඇමතුමාත් ලේකම්තුමාත් ඉදිරියේදී මේවා පරීක්ෂණය කිරීම සඳහා යම් ක්‍රියාදාමයක් ගන්නා බවට සඳහන් කළා කියන නිසා මම මේ අවස්ථාවේදී සුබ පතනවා. ගෞරව මන්ත්‍රීතුමා
මේ ගිනුම් කාරක සභාවේ ඒ නිරීක්ෂණවලට විස්සාම ගිහිපු නිලධාරියෙක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. එහි තියෙන ප්‍රතිපාදන අනුව කැඳවල ප්‍රශ්න කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට තියෙනවා. අන්න ඒක ඔබතුමා විශේෂයෙන්ම අවධාරණය කරන්න ඉතින් හොඳයි කියලා මම විශ්වාසයි.
හොඳයි ගරු බන්දුල ගුණවර්ධන මහත්මයා.
ගරු කතානායකතුමනි රාජ්‍ය ගිනුකාරක සභාවේ සමාජිකයෙක් වශයෙන් ගරු සභාපතිතුමත් මේ සමාජිකයෝ සියලු දෙනාත් උත්සාහ දරලා වඩා හොඳ සාධනීය කාර්යභාරයක් ඉෂ්ට කරන්න විශේෂයෙන් ලසන්ත අලගියවන්න මන්ත්‍රීතුමා දරණු උත්සාහය ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි අගය කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි ඔබතුමාගේ සුවිශේෂ අවධානය යොමු කරන්න ඕනේ. එම ගිනුම්කාරක සභාව මගින් පසුගියදා 2016 පසුගිය වර්ෂයේ අයවැය ලේඛනයේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් විමර්ශනයක් කළා. ඒ කරපු දේ අනුව හෙළිදරව් වුණා පසුගිය වර්ෂයේ අයවැය ලේඛනයෙන් බිලියන 792ක් ප්‍රතිපාදන වියදම් කළේ නැති බව. 120ක් ප්‍රතිපාදන වියදම් නොකළ පහෙන් එකක් සම්පූර්ණයෙන් වියදම් නොකරපු අයවැය ලේඛනයක් ඉදිරිපත් වුණ බව සහ අධ්‍යාපන අමාත්‍යාංශයට බිලියන 203ක් වෙන් කරලා බිලියන 65ක් පමණක් වියදම් කරලා 3%32ක ප්‍රගතියක් පමණයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙන්වුවේ කියන විගණකාධිපතිතුමාගේ
වාර්තාව
මම එය එතුමාගේ වාර්තාවට අතිරේකයක් ලෙස සමාජිකයෙක් ලෙස මම මේ වාර්තාවත් සභාවට ඉදිරිපත්
කරනවා. ගරු සභානායකතුමා වාර්තාව සම්බන්ධයෙන්
මම එතුමාගේ අදහස් වලට පොඩි පැහැදිලි කිරීමක් උසස් අධ්‍යාපන මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ 85%ක් වියදම් කළා කියලා
තියෙනවා. හොඳයි. උසස් ඒක අපි අවය වේදී ගන්න පුළුවන් නේ සභානායකතුමා මේ සම්බන්ධ වාර්තාව සම්බන්ධ
වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
පෙස්සම් පිළිගැනීම ගරු ගාමිණී ජයවික්‍රම පෙරමැතිතුමා. ගරු SB නාවින්න මැතිතුමා.
කතානායකතුමනි අවුලේගම තෙන්නකෝන්ගම අංක 3 දරණ ස්ථානයේ පදිංචි RPM සරච්චන්ද්‍ර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවාමි.
ගරු අජිත් පී පෙරමැතිතුමා.
ගරු කතානායකතුමනි වාද්දුව හබරණගහලන්ද සඳකැලුම් මාවත අංක 65 දරණ ස්ථානයේ පදිංචි WW ගාමිණී නානායකාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවාමි.
ගරු පාලිත කුමාර තෙවරපෙරම් මැතිතුමා. ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා. ගරු විජිත බේරුගඩ මැතිතුමා.
අංක 65 දරණ ස්ථානයේ පදිංචි KBG ප්‍රේමදාස මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචක පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මහත්මයා ගරු මුදල්ලා ජනමාධ්‍ය මහත්මයාගේ ඇසීමට. ගරු චන්දිම ගර්ගේ මහත්මයා විදුලි පුනර්ජනීය බලශක්ති මහත්මයාගේ ඇසීමට. ගරු උදේ ප්‍රමාද ගමන්පිල මහත්මයා ගරු අග්‍රාමහත්මයා ජාතික ප්‍රතිපත්ති මහත්මයා ඇසීමට. ගරු චමින්ද විජේසිරි මැතිතුමා කනිත්‍යල් සම්පත් සංවර්ධන මැතිතුමාගේ
මම අහන කරු කතා නේද ආප 1.7 බල A2 BRMBB රත්නායක බොරලන්ද වැලිමඩ RM ආර්යදාස බණ්ඩාරවැල WDM පෙරරා වැලිමඩ Middle East Petroleum Limited, Bandaravela, JGR P. Da Silva, Halpe, TN T. Sisra Kumara, Badulla, DM R. U. Kumara, Migaha Kula, Meet Amatarva Mantuma, Mahianganesa, Tampitiana Pradeshwala, Pirumhal Deka, Kidigrim Sanda, Avsar Labadi, Atiatara, Pirumhal Idikirimin, Lanka, Kanjitel, Nitikatsa, Sansta, Visin, Balapatra Nikut Kirimata Niyamitawa. Tuna, Lanka Kanjitel, Nitikat Sansta, Visin, Varshika Balapatra Gasulesa, Pirum Polavalvala, Mudal Aikirimak Nokarai, Pirum Polak Sanda, Adumpatak, Liapadin Chikirimedi, රුපියල් 2500ක් අය කරන ලබන අතර 2016 ජනවාරි 21 සිට රුපියල් 11500ක් ලෙස සංශෝධනය කර ඇත. හතර නිර්දේශ එක ටිකක් දීර්ඝ උත්තරයක් තියෙන මම ඒක සභාගත කරන්නද අර මේ නිර්ණායකයන් ටික. හතර සභාගත කරනවා ඊළඟට පහ කනිජ තෙල් නීතිගත් සංස්ථා පාර්ශවයෙන් කිසිදු ආකාරයක දූෂණ සිදුවී ඇති බව වාර්තා We නොමැති අතර එවන්නක් වාර්තා වුණොත් ආයතනයේ සතු නීති ප්‍රතිපාදන අනුව කටයුතු කළ හැකි වේ. ආයන් එවනුවක් වාර්තා වුවහොත් ඒ ආයතනය තුලින් සිදුවේ ඇතිනම් ආයතන ආශ්‍රිතව ගත හැකි නිසි පියවර ගැනීමට පසුබට නොවන අතර බාහිර පාර්ශවයන් එවැනි කටයුතු කළේ යයි අනාවරණය වුණොත් ඒ සම්බන්ධයෙන් වාර්තා අදාළ විමර්ශන සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇත.
අපිට තවත් අවශ්‍ය හැකියාවක් තියෙනවා නම් විශේෂයෙන්ම යම් යම් නිර්ණායක යටතේ මේ ඉන්ධන පිරුමහල් ලබා දීම කටයුතු කරනවා වගේම ජංගම පිරුමහල් ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් යෝජනා කරනවා මොකද විශේෂයෙන්ම ඇත්තටම මේ ලබා දීලා තියපු ඉන්ධන පිරුමහල් තුලවත් දවසකටවත් අවශ්‍ය ප්‍රමාණය ගබඩා කිරීම සඳහා ඔවුන් සූදානම් හිටියෙත් නැහැ ඒ හැකියාව තිබුණේ නැද්ද කියන කාරණේ තමයි මතුවෙන්නේ මොකද තිබුච්ච විශාල අර්බුදයක් පෙට්‍රෝල් නැතුව විශාල අර්බුදයකට බලපෑවා ඉතින් අමාත්‍යංශය හැටියට ඔබතුමා ගත්ත ඒ තීන්දුවට අපි ඇත්තටම ගරු කරනවා අපි ඔහුගේ කාලය වගේ පරිසිදු එහෙම නැත්නම් යෝග්‍ය නොවන ඒ නැව ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව නමුත් ගරු එමතුනේ අපිට හැකියාවක් දෙනවා නම් මේ තියෙන පළාත් ප්‍රදේශවල තියෙන ඉන්දෝපිරුම් හල තුළ ඔවුන්ට දින දෙකකට තුනකට අවශ්‍ය කරන ගබඩා කිරීම පාවිච්චි කමිටුක ලබා දෙන වැඩපිළිවෙලක් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ගන්න ඉදිරියේ සූදානම්ද කියන පළවෙනි අතුරු ප්‍රශ්නේ.
හොඳයි. ගරු මන්ත්‍රීතුමා අපි දැනටම විශේෂයෙන්ම මේ පහුගිය කාලේ තිබුණේව ගැන මට හොය හොය ඉන්නවට වඩා ඒ පිරුමලවල තියෙන අවශ්‍ය දේවල් නැතිනම් ඒව ඉදාමත් ඉක්මනින් ඒව කරන්න කියලා අපි දැන් නියෝග කරලා තියෙනවා. I think Eva Nokarana Pirumal can up Israhara Niti make a to the Kurna Amatrava or Nirnaika Samahala Tibunata Mansituma, Samahara Parval Tiena, Vahan Ungak Tiena, Ubutuma Gino again, Gakavashita and Tiena Tangale, Nirnaika, Venaskiri Matuna, Tapita, Avasha Hakiava Tien, I think Eka, Sadarni Karneka, Lamoga Tiena, Pirumal, Tasadarnak, Novenda, Avashita Vianua, Sadarni Karna, Karana, Pita Denapula, and Evagi, Avasta, Kubutumala Tiena, Pita, and what Karana Pivota, Itama Tikman in a පියවර ලබා දෙන්නා.
හොඳයි. දෙවෙනි ප්‍රශ්නය අහන්න ගරු මන්ත්‍රී.
ඒ වගේම ගරු එමෙතුමනි ඇත්තටම මේ නිත්‍යානුකූලව බලපත්‍ර ලබා දීලා පාරිභෝගිකයාගේ සහ රටේ දෛනික කටයුතු විධිමත් කිරීම උදෙසා තමයි ඔබ අමාත්‍යංශයේ මේ වැඩපිළිවෙල සිද්ධ කරන්නේ. විශේෂයෙන් පෞගිය කාලය තුළ විච්ච මේ ප්‍රශ්න තුළ අපි දකිනවා සමහර ඉන්දම පෙරමහල් තුළ හිතාමතාම රජය අපහසුතාවයට පත් කරන වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක කරා ඉන්ධන තිබලත් ලබා දුන්නේ නැති අවස්ථා. මෙතන ඒවා සමාජ අමාත්‍යංශයට වාර්තා වෙලා ඇත. එවන් වූ අවස්ථාවලදී මහ ජනතාවට ඇති කරපු පීඩනය වෙනුවෙන් ඒ අදාළ ඉන්ධන පිරුමහල් වලට අවශ්‍ය නීතිම පියවරක් ගැනීම සඳහා කටයුතු කළා දිනවල.
අපි දැනටම කැඳවල තියෙන මන්සිතම ඔබතුමා කියන එක අපි ඇත්ත තත්ත්වය දැනට දැනුවත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ කිසිම පිරිවුම්හලක ඩීසල් නැති වෙලා නැහැ. නමුත් ඩීසලුත් බෙදා හැරියේ නැහැ. ඒ වගේම පෙට්‍රල් තියෙන සමහර පිරිවුම්හල්වල පෙට්‍රල් බෙදලත් නැහැ. ඉතින් අද වෙනකොටත් සමහර තැන්වල තදබදය තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. අපි දැන්ට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යවලා තියෙනවා. එහෙම තියෙන ඕනෙම මොන කෙනාට තිබුණත් ඒ වගේ වැරදි දෙයක් කරලා තියෙනවා නම් ඒ ගැන නීතිමය කටයුතු කරන්න අපි දැනට බැඳිලා සිටිනවා.
හොඳයි බොහොම ස්තුතියි ගරු උදේශාන්ත ගුණසේකර මැතිතුමා, විදුලි බල පුනර්ජීවනය මැතිතුමාගේ ඇසීමට නැහෙනි. ගරු ඩල සලාපෙරුම් මැතිතුමා, ගරු බන්දුල ගුණවාදන මැතිතුමා, ප්‍රාථමික කර්මාන්ත මැතිතුමාගෙන් ඇසීමට
හසනවා. ප්‍රශ්න කියනවාද? නෑ හරි. එක දිස්ත්‍රික්කයන්හි කෘෂි හා පශු සම්පත් මත්ස්‍ය සැකසුම් කලාපයන් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කළ බව පිළිගන්නවා. දෙක අනුරාධපුර වවුනියාව හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි ස්ථාපනය කිරීමට යෝජිත කෘෂි හා පශු සම්පත් මත්ස්‍ය සැකසුම් කලාප සඳහා ශක්්‍යතා අධ්‍යයනයන් අමාත්‍යංශයට සම්බන්ධ උපදේශකයන් මගින් පිළියෙල කරගෙන ඇත. අතුන එක් ව්‍යාපෘති සඳහා ඇස්තුවෙන්තුගත මුළු පිරිවැය කිරිනොච්චි මත්ස්‍ය සැකසුම් කලාපය රුපියල් මිලියන 40යි, අනුරාධපුර කෘෂි කලාපය රුපියල් මිලියන 30යි, වවුනියාව පශු සම්පත් කලාපය රුපියල් මිලියන 30යි, එකතුව මිලියන 100යි. හතර මෙකී ව්‍යාපෘති 2016 වර්ෂය සඳහා මෙම අයවැය යෝජනාව සහ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන අනෙක් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක අත්තිකාරම් ප්‍රතිපාදනයක් භාණ්ඩාගාරය විසින් ලබා දෙන ලදී. හතර 2016 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිවල මූලික සැලසුම් කටයුතු සිදු කළ අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා 2017 වර්ෂයේ රුපියල් මිලියන 100ක සම්පූර්ණ ප්‍රතිපාදන මුදලම භාණ්ඩාගාරයෙන් ලැබී ඇත. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් ගරු අමාත්‍යතුමා එක් නිශ්චිත වැඩසටහන අනුව තමයි ආයවැය ලේකණේ මුදල් වෙන් කරන්නේ. දැන් මේ නිශ්චිත ව්‍යාපෘතිය සඳහා වැඩසටහන ආයවැය ලේකණේ යටතේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම වෙන්ව දක්වනව මහා ඇස්තමේන්තුවේ. ඒ අනුව 2016 වර්ෂයේ වැඩසටහනට අනුව වෙන් කරපු 100ෙන් කීයද ලැබුණේ කියන එකයි මගේ සරල
ප්‍රශ්න.
මුළු මිලියන 100ම අපිට ලැබිලා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි අරගත්තොත් එහෙම මේක අපිට වියදම් කරන්න නිකන් නිෂ්කාරණේ අපිට සල්ලි වියදම් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද දැනට අපි CQ කම්බා අපි අරගත්තොත් ඒකේ ෆාමර්ස්ලා 37 දෙනෙක් තමයි ඒ ප්‍රදේශයේ දැනට ඉන්නේ. එතකොට ඒක අපි ඩිවලොප් කරන්න ඕනේ අපි ඒ බිස්නස් එක. එතකොට අපි අක්කර 500ක් අපි අඳුරගෙන තියෙනවා. එතකොට අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා ෆාමර්ස්ලා ඔක්කොම 200ක්. එතකොට මේකේ අපි අපනයන ආදායමක් බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන 68ක. එතකොට සාමාන්‍යයෙන් එක ෆාම කෙනෙක්ට අපි ඒ දෙන්න තියෙන පැටව් ගාන අපි හදා ගන්න ඕනේ. එතකොට ඒකට අපිට හැචරිස් දෙකක් අවශ්‍ය කරනවා. එතකොට අපි හැචරිස් දෙකක් දැන් ඩෙන්ටිෆයි කරලා තියෙනවා. ඒ වගේම එක සිංගප්පු කම්පැනි එකක් තියෙනවා. ඒ කම්පැනි එකත් එක්කත් අපි ඇග්‍රිමෙන්ට් එකක් අස්සම් කරා අපිට මේ පැටව් ටික ලබා දෙන්න කියලා. එතකොට අපි මේකට ඔක්කොම මේ අවුරුද්දේ ෆාමර්ස්ලා 100කට අපි දැනටත් අපි 20කට අපි පැටව් ඒ පෙන් සදල ඉවර වෙලා අපි ඒක ගිහිල්ලා ඒ පැටව් මුදා හැරියා. එතකොට අපි අක්කර 500ෙන් දැන් 100කට අපි මේ අවුරුද්දේ ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි පැටව් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතන ඇත්තටම මිලියන 30ක් නෙමෙයි මිලියන 38ක්ම අපිට වියදම් වෙනවා.
අනායකතුමනි, ඉතා පැහැදිලි ලෙස මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මේ ඔබතුමාට පමණක් නොවේ. මේ රජයේ සියලුම ඇමතිවරුන්ගේ කතාන්දරය ඕක තමයි. ඒට හේතුව තමයි මේ පාර්ලිමේන්තුව හා මහජනතාව නොමග යවන අයවැය යෝජනාවල ඔබතුමා වගේම මිලියන 792ක් සීයට විස්සක් ඔහොම වියදන් කරන්න බැරි නම් ඒකෙන් කියන්නේ එහෙනම් තමුන්නාංශේ බාර ගන්නවා නම් ඒක මුළු කැබිනට් මණ්ඩලයේම දස අකාර්යක්ෂම එකක් කියන එක තමයි ඒකෙන් කියන්නේ. මොකද හැමෝම කියනවා නම් මේ අවුරුද්ද තුල මට මේක කරගන්න බැරි වුණා ඊළඟ අවුරුද්දට දානවා කියලා. ඊළඟ අවුරුද්දට එන්නේ නැහැ මේක බොරුවක්. අපි සභාවක් ලෙස මේක පිළිගම්මු. මේ භාණ්ඩාගාරයේ කරන මේ ක්‍රියාවලිය වෙනස් කරගන්න. ඒකයි මම මේ අයවැය යෝජනා එකින් එක 493ක් ගැන වෙනම පොතක් ගැහුවේ අයවැය යෝජනා මිත්‍යාව සහ යථාර්ථය කියලා. මේ මිත්‍යාව නැතුව ඇත්තෙන් ගිය නැත්නම් ගරු කතානායකතුමනි මේ සමස්ත මුදල් ක්‍රමයේ කඩාගෙන වැටෙනවා පාර්ලිමේන්තුවේ තියෙන. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. දැන් මේ මනෝතිත්ත වෙල මහත්තයාගේ වෙනම කමිටුවක් දාලා මේ මුදල් අයවැය පරීක්ෂා කරන්න. මනෝතිත්ත වෙල කියන්නේ කවුද? රජයේ සේවකයෙක්ද? මේ මේවා කොහොමද වෙන්නේ කියන එක ගැන ජාතිය අවධානය යොමු වෙන්න එපා. මනෝ පුද්ගලිකාංශයේ මිනිස්සෙක් රජයේ අයවැය ලේකනේ. මේ පසු විපරම් කිරීමේ මණ්ඩලයේ සභාපති මනෝතිත්ත වෙල. මනෝතිත්ත වෙල කවුද? මුදල් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ද? විදේශිකයෝ දානවා. ඒ මිනිස්සු පැනලා යනවා, හොරකම් කරනවා. ඊට පස්සේ බැඳුම් කර බදු
ගහනවා. මේ හොඳයි.
ගරු කතානායකතුමනි, ඇත්තටම අපේ මන්ත්‍රීතුමා සභාව පොඩ්ඩක් නොමග යවන පාටක් තමයි පේන්නේ.
නෑ නෑ කියන්න ඔබ
මෙතන මෙතනදී
නෑ නෑ එතුමා පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න ගරු මන්ත්‍රීතුමා.
ඔව් ඔබ මේ මන්ත්‍රීතුමා කියන එකේ ඇත්තටම අපි අයවැය ගත්තොත් එීම මේ ඔබතුමාත් ඇමතිවරයෙක් හැටියට කටයුතු කරා කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඒ ඔය ඔය කතාව ඔය කතාව පිළිගන්න බෑනේ.
නෑ ඔබතුමා පිළිතුරු දෙන්න ඉතින් හරි මතයක් තියෙනවා. ඒ තමයි මතේ තියෙනවා. ඔබතුමා මතේ ඉදිරිපත් කරන්න ඕන.
හරි. එතකොට මේ
ඔබතුමා මතේ කියන්නේ හරි ඉතින්.
ඔව්. කතානායකතුමනි මේක සම්පූර්ණයෙන්ම සභාව නොමග යවන කතාවක්. මොකද අයවැයෙන් අපිට වෙන් කළා තියෙන මුදල් අපි ගිය රජය වගේ අපි මේ මුදල් නාස්ති කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ගිය රජයෙන් ඇත්තටම අයවැයට මේ වෙන් කළා තිබුණේ සාමාන්‍යයෙන් බිලියන 400ක් විතර. එතකොට මේ රජයෙන් ඒ අයවැයට වියදම් කරන්න පුළුවන් වෙලා තිබ්බේ හැමතිස්සෙම බිලියන 325ක් විතර. එතකොට නොයෙකුත් අයවැයට නැති ව්‍යාපෘති එක එක මේ මැතිවරණ වලට අවශ්‍ය ආකාරයට එහෙම මේ පාරවල් නැදල ඉවර වෙලා ඒ කොන්ත්‍රාත්කරුවන්ට බිල් ගෙවන්න බැරුව අපි බිලියන මම හිතන්නේ 100කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ අයවැයේ තිබුණ නැති ඒවා 2016 අයවැයට එකතු වුණා. මොකද ඒවා ඔක්කොම අපිට ඒවා ගෙවන්න උනේ ඒ බිල් පෞගිය කාලේ කිසිම මේ සැලැස්මක් නැතුව ඒව කළා තිබුණා. නමුත් අපි මේ සැලැස්ම් කළා තියෙන විදියට ඒවට ඇරෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙන දේවල් වලට මුදල් වියදම් කරන්න. අනිත් එක ඒතකොට දැන් මේ මුදල් අපි හරියාකාරව ප්‍රයෝජනයක් ඇති වෙන ආකාරයට තමයි අපි මේ මුදල් වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට දැන් මෙතනදී තව එකක් කියන්න ඕනේ ගරු කතානායකතුමනි, දැන් අපි ගිය රජයේ බිලියන 350ක් වියදම් කරපු එක අපි දැන් 2018 අවුරුද්දේ අපි වෙන් කළා තියෙනවා බිලියන 780ක්. එතකොට ඇත්තටම මේ රාජ්‍ය යාන්ත්‍රණයේ කැපැසිටි එක අපි වැඩි කරන්න ඕනේ. නැත්නම් අපිට ඇත්තටම මේව වියදම් කරගන්න බැරි වෙනවා. ඒක නිසා මන්ත්‍රීතුමා කියන එකේ පොඩි ඇත්තකුත් තියෙනවා. මොකද මේ රාජ්‍ය යාන්ත්‍රණය අපි ශක්තිමත් කරේ නැත්නම් අපිට මේක වියදම් කරන්න බෑ. ඒක එතකොට මේ මේකට අපි අයවැය සකස් කරපු මුදල් ඇමතිතුමාට බැල්ල වැඩක් නැහැ. එතකොට මේක මුළු රජයේ ඉන්න නිලධාරීන් ඔක්කොම එක්කව කරගෙන ඉවර වෙලා මේ ඉම්ප්ලිමෙන්ටේෂන් එක අපි පුළුවන් තරම් ඉක්මන් කරගන්න ඕනේ. මොකද මුදල් වල කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය කරන මුදල් අපිට භාණ්ඩාගාරයෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ මුදල් නැත්තම් අපිට මේ මුදල් මොකද මේ අයවැයේ පෙන්නලා තියෙනවා ණය මෙච්චර ලබා ගන්නවා කියලා. එතකොට අපිට මේ වියදම් කරන ගාණ අනුව තමයි අපි මේ ණය ලබා ගන්න ඕනේ. නැත්තම් අපි අනවශ්‍ය ආකාරයට ණය ලබා ගත්තොත් එීම අපේ පොලිය තව තවත් නිකන් වැඩි වෙනවා. ඒක නිසා බොරු වැඩක් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ.
හොඳයි හොඳයි. බොහොම ස්තුතියි ගරු වාහුදේ නානාකර මැතිතුමා අග්‍රාමැති ජාතිපතිපත්ති ආමේ. ඒක පැහැදිලි ප්‍රශ්න දෙකක් ඇහුවා ගරු මන්ත්‍රීතුමා. පැහැදිලි කිරීම අද ඕනේ ඔව්.
නැත්තම්
නෑ නෑ කන්දේ නෑ මේ කලබල වෙන්න එපා. මම අවස්ථාව ඇහුවේ කලබල වෙන්න එපා. මම ඇහුවේ ප්‍රශ්න දෙකක් ඉවරයි පොඩ්ඩක් ඉන්න. ඉතින් අමතුමා පොඩ්ඩක් කලබල වෙනවානේ. ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. මං කිව්වා ප්‍රශ්න දෙකක් ඇහුවා කියලා. ඉතින් කියන්න මොකද්ද කියන්න ඕනේ?
දැන් පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ටත් කිව්වා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මෙහෙම වැඩ කරන්න බෑ කියලා. මොකද මේ රාජ්‍ය මූල්‍ය කියලා ඉවරලා මේක කරන්න.
ඒක තමයි මම ඇහුවේ මොකද්ද කියලා මතක් කළා ගරුව මන්ත්‍රීතුමා.
ඔබතුමාට ගිය වර්ෂේ මේ පාර්ලිමේන්තුව නොමග යවීම පිළිබඳව ඔබතුමා පරීක්ෂණයක් කළා. අපි ඒකබද්ධ විපක්ෂයේ ඒක කළා. ඊට පස්සේ ඒ පිළිබඳ විශ්වාස භංගයකුත් බාර දුන්නා. එතකොට මෙතුමා කියනවා එහෙම තියෙද්දි මේ පාර්ලිමේන්තුව නොමග යවීම පිළිබඳ විශ්වාස භංගයකුත් බාර දීලා කතානායකතුමාට පැමිණිලි කළා.
හොඳයි.
ඒ ඒ තියෙන එක. දැන් තියෙන්නේ මෙතනින් එහාට ගිහිල්ලා අන්තර් පාර්ලිමේන්තු සංගමයට කියන්න.
අජිත් පෙරමැත්තුමා ගරුයි පෙරමැත්තුමා.
ඔහොම කතා කරමු. ඕක මොකද අයිතිය? ඔය කලින් ආව කෙනෙක් නෙමෙයි හරිද ඔය කරන වැඩේ? ඔය කරන වැඩේ හරිද? මොකද්ද ස්ථාවරණියක මොකද්ද ඔය කරන වැඩේ? එහෙම මේ ජේෂ්ඨ කමිටු මේක භුක්ති රසයි වෙන්නේ නැහැ. ඔය 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 පඬිතකම නැති කරගන්න ඕක. බොරු කරාම කියන එක නෙමෙයි මන්දුමා මොන ස්ථාවර නියෝගයකද ප්‍රශ්නයක් ඇහුවා උත්තර දුන්නා බාර ගන්න වාඩි වෙන්න මොකද්ද කරන්න එක තේරුම මොකද්ද ඒ තේරුම මොකද්ද ඒ තේරුම ගරු කතානායකතුමනි මෙතුමා විශේෂද මේක අවුල්ක් තියෙනවා අමුතු ක්‍රමයකට පත් වෙච්ච එකද මේ ස්ථාවර නියෝගය අවුල්
වෙනවා අපි පක්ෂ නායකයන් කතා කරගමු මෙතන කතා
කරන්නේ තේරුම නොමග යව්ව හරි නැතුව හරි ප්‍රශ්න අහන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රම වේදයක් තියෙනවා ඒ ක්‍රම වේදෙට වැඩ කරන්න
අපි ඉදිරි වැට්ටි කරමු ගරු මන්දුමා කරුණාකරලා වාඩි වෙන්න
හරි අමුතු ජාතික ප්‍රතිච කරේද මොකද්ද ඒ ක්‍රමේ
හොඳයි
මොකද්ද ඒ ක්‍රමේ
හොඳයි අපි අද වැඩ කොටසක් තියෙනවා ගරු මන්ත්‍රීතුමාලා ගරු සභානායකතුමා
ඊළඟ ප්‍රශ්නට යමු
හරි ඒක තමයි හරි ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ප්‍රශ්න අහනවාද
මම සමී
ආ හොඳයි පිළිතුරු දෙන්න හරි ගරු අජි පෙර මැතිතුමා හරි
ගරු කතානායකතුමනේ සති දෙකක් අල්ලෙන්න
හරි
ආණ්ඩි නෙමෙයි මොකද්ද පඬිතුක
ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා
ඊටාම සංවේදී කාරණයක් මේ වහලට හෙවිල්ලක් නැතුව වැස්සට දෙමෙමින් ජීවත් වෙන නිදියන මිනිසුන් වෙනුවෙන් අපේ මේ විමර්ධගත මුදල් වලින් සිවිලි තහඩු ලබා දීමට අපට එදා ඉඳන් ලබා දී තිබුණු ඉඩකඩ අහුරලා තියෙනවා මේවා කෙලින්ම අපි නෙමේ ලබා දෙන්නේ නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් කියලා සොයලා බලලා ඒ අපි නම් කරන පුද්ගලයන්ට ඒවා ලැබීමට සුදුසුද කියලා බලලා ඒ අවශ්‍යතාවයේ අනුව තමයි ඒවා බෙදෙන්නේ ඉතින් මේ කාරණේවත් ඉටු කරන්න අපේ විමර්ධගත මුදල් වලින් ලබා දෙන්න තියෙන ඒ උදව් උපකාරවල අයිතිය ලබා දීම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න අපේ ගරු නියෝජ්‍ය ඇමතුමා සති දෙක කාලයක් ගැනීම මට ලොකු ගැටලුවක් වී තිබෙන බවයි මම කියන්නේ.
ඒ කියන්නේ ඔබට පුළුවන් තරම් අවධානය යොමු කරලා ඉවරන් කරන්න.
ගරු කතානායකතුමනි මේ එතුමා අහලා තියෙනවා ප්‍රශ්න ගණනාවක්. ඒක අපි සනාථ කරලා ඒ තොරතුරු ගන්න ඕන. නමුත් ප්‍රතිපත්තියක් හැටියට ගරු කතානායකතුමනි අපි විමද්දගත පොදු වැඩවලට තමයි අපි ඒ වෙන්කරන්න ඒ තීරණේ අරන් තියෙන රජයක් හැටියට අපි ගිය රජය වගේ සිල් රෙදි බෙදලා මේ මිනිස්සුන්ව හිරයවන්න අපිට කැමති නැහැ.
හොඳයි බොහොම ස්තුතියි. ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීම. ඔව්. මොකද ගරු මන්ත්‍රීතුමා?
එක ඉතා කුඩා පැහැදිලි කිරීමක්. දැන් පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඔබතුමන්ලාගේ මේ අයිතිය දීලා තියෙනවා. පළාත් සභා මන්ත්‍රීතුමන්ලා නිවාස අධිකාරියත් එක්ක එකතු වෙලා සිමෙන්ති බෙදනවා. තාඩු බෙදෙනවා. ඉතින් ඒ උදවියට එසේ බෙදීමට ඉඩ ලබා දී තිබෙද්දී ඇයි මේක වහලා තියෙන්නේ කියන එකයි මං අහන්නේ.
හොඳයි. හොඳයි අවධානය යොමු කරන්න ගරු මන්ත්‍රීතුමා. ගරු වෛද්‍ය නලින්ද ජයසේ මැතිතුමා රාජ්‍ය වේශය සංවර්ධන මැතිතුමා ගැසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු ප්‍රධාන සංවිධායකතුමා.
රාජ්‍ය වේශය මැතිතුමා සතියක් අල්ලිලා තිබෙනවා.
ගරු තුෂාර ඉන්ජිනේල් අමරසේන මැතිතුමා ගරු මහාචාර්ය අශු මාරසිංහ මැතිතුමා ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා ගරු ශ්‍රේහාන් සේමසිංහ මැතිතුමා ගරු ශ්‍රේහාන් සේම ගරු සල්මාන් මැතිතුමා ගරු දෙවෙනි වටය ගරු බුද්ධික පතිරණ මැතිතුමා ප්‍රශ්න අහනවාද හොඳයි ගරු චන්දිම ගාමුගේ මැතිතුමා ප්‍රශ්න අහනවාද?
අහනවා ගරු කතානායක. කොහොමද?
විදුලි බල. අජිත්
විදුලි බල. විදුලි බල මැතිතුමා. දෙවෙනි ප්‍රශ්නේ.
සතියක්
අල්ලිනවා. සතියක් අල්ලිනවා ගරු කතානායක.
තුන ගරු උදේ ප්‍රභාත් ගාමන් පිළ මැතිතුමාගේ ප්‍රශ්නේ. අහනවාද විපක්ෂෙන්?
ප්‍රශ්නේ අහනවා සර්.
හොඳයි. ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා විදුලි බල මැතිතුමාගෙන් අහන්න. විපක්ෂ ප්‍රශ්නයක් අහනවාද?
ප්‍රශ්නේ අහනවා. සද් දෙකක් අල්ලිනු.
හොඳයි. හය ගරු ඩල සලාපෙරුම් මැතිතුමා.
ප්‍රශ්නේ අසනවා.
අධ්‍යාපන මැතිතුමා සති දෙකක් අල්ලිනවා.
හොඳයි. නමේ ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ
ප්‍රශ්න.
නෑ නෑ.
අධ්‍යාපන
මැතිතුමායි. ඒක සභාගත කරනවා.
හොඳයි. 11 තුෂාර ඉංජිනේරු ගරු අමරසේ ගරු උත්සවරංජන අමරසේන මහත්තුමා.
අනව කරගතා.
විදුලි බල ඇමතුමාගේ. මහාචාර්ය ගරු අශුමාර සිංහ මහත්තුමා විදුලි බල ඇමතුමාගේ.
අනව කරගතා නැහැ.
සබ් දෙකක් කල්ලිනවා.
ගරු නලින් දම්බණ්ඩාර ජයමා මහත්තුමා විදුලි බල ඇමතුමාගේ.
කල්ලිනවා.
ගරු ශ්‍රියන් සේමසිංහ මහත්තුමා අග්‍රා මහත්තුමාගේ.
ප්‍රශ්නය අසනවා. ටේබල් ගා. සභාගත කරා.
සභාගත කරනවද?
භාගත කරන්න.
හොඳයි බොහොම ස්තුතියි. ගරු සල්මන් මහත්තයා සජේෂ් කටු ඇමතුමාගේ ඇසීමට.
ආනවශ්.
සජේෂ් කටු ඇමතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
අද දින න්‍යායපති විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත් 2018 දෙවෙනිවර කියවීම. හරු? ගරු සභානායකතුමා.
ගරු කථානායකතුමනි ප්‍රථමයෙන්ම මම අපේ මුදල් ඇමතුමාට අප සීල් දිනාගෙම ප්‍රණාමය සහ ස්තුතිය පුද කරන්න කැමැති නීල හරිත අයවැයක් කාලෝචිත අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ අයවැය වැදගත්ම සාධකයේ තමයි දශක ගණනාවක් පුරා පහළ යමින් පැවති රාජ්‍ය ආදායම 2014 දළ දේශීය නිෂ්පාදනයෙන් 11.5% මට්ටමේ සිට 2016 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.2% මට්ටමකට නංවාලීමත් රාජ්‍ය ආදායම 41% 41% වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම දුප්පත්කම පවටි හෙඩ්කවුන්ට් ඉන්ඩෙක්ස් එක 2012-2013 6.7 තිබ්බ දුප්පත් කමේ දර්ශකය 2016 104.1% අඩු වෙලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඉදිකිරීම් ශේෂයේ ජාතික ආදායමෙන් 108% අධිවේගී මාර්ග මහා මාර්ග ග්‍රාමීය මාර්ග සකස් කරගෙන යනවා. ඉතින් ඒ 108% ආරක්ෂා කර ගැනීමට අපිට හැකියනවා. ගරු කථානායකතුමනි නිදහස ලැබෙනකොට අපේ රට මුදල් අතිරිතයක් තිබ්බ රටක්. We had a surplus budget. නමුත් අද අවුරුදු 60 ගණනක් නිදහස ලැබිලා දේශපාලන පක්ෂ ගණ්ඩායමක් රට පාලනය කළා. අපි බිලියන 7000ක් නැහැ. Behind debt was 7000 billion rupees. නිදහස ලැබෙනකොට අපිට මුදල් අතිරිතයක් තිබ්බ රටක්. අපි සතයක්වත් ණය තිබ්බේ නැහැ. අපි පටන් ගත්ත ව්‍යාපාර ඉන්දියාගල අම්පාර වැනි ව්‍යාපාර අපේ මුදලෙන් අපි පටන් ගත්තේ. නමුත් නිදහස ලැබිලා අවුරුදු ගණනාවක් යනකොට අපි බිලියන 7000ක ණයක් තියෙන රට බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ තත්ත්වෙට නිදහස ලැබුණයින් පස්සේ රට පාලනය කරපු සෑම පක්ෂයක්ම වග කියන්න ඕන. මොකද නිදහස ලැබුණයින් පස්සේ අපේ රටේ කළමනාකරණය කළ යුතු විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය අපි කළමනාකරණය නොකරපු නිසා අපේ රටේ 30 අවුරුදු යුද්ධයකට අපේ රට අවතීර්ණ වුණා. මේ 30 අවුරුදු යුද්ධයේ පාඩුව ගරු කථානායකතුමනි 30 අවුරුදු යුද්ධයේ පාඩුව කවුරුවත් තක්සේරු කළා නැහැ. මම පාර්ලිමේන්තුවේ රිසර්ච් යුනිට් එකට කිව්වා මේ 30 අවුරුදු යුද්ධයේ පාඩුව තක්සේරු කරලා සනාථ කරන්න මොකක් කරලා ලිපියක් ලබා දෙන්න කියලා. මට රිසර්ච් යුනිට් එකෙන් ලැබුණා ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ශ්‍රී ලංකා ඉන්ටර්නල් වෝ which ended in May 2009 has cost US 200 billion an equal amount should I be spent by the LTT රජය ඇමරිකානු ඩොලර් බිලියන 200ක් කපාඩුවක් වෙලා තියෙන යුද්ධ නිසා LTT එකේ පැත්තෙනුත් එවැනි මුදලක් වැය කළා තියෙනවා. එතකොට සමස්තයක් වශයෙන් ගත්තාම 400 මිලියන් US ඩොලර්ස් බිලියන් බිලියන 400ක පාඩුවක් වෙලා තියෙනවා අපේ රටට. ඉතින් මම මේක කියන්නේ මේ ජන වර්ගික ප්‍රශ්නේ අපි විසඳගත්තේ නැත්තම් සියලු දෙනාම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල මතේ විමසලා මේ ප්‍රශ්නේ අපි ප්‍රබාද වෙලා හරි දැන් ව්‍යවස්ථාදායක කොමිටුවක් අරහා අපි වැඩ කරගෙන යනවා. ප්‍රමාද වෙලා හරි මේ ප්‍රශ්නේ අපි සියලු දෙනාම විසඳන්න ඕන. ගරු කතානායකතුමනි, මං කීකේ හිටියේ මේ යුද්ධය නිසා අපේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 400ක් 400 බිලියන් US ඩොලර්ස් 400 බිලියන් US ඩොලර්ස් පාඩු වෙලා තියෙන මේ යුද්ධය නිසා. ඉන්දියන් එක්ස්ප්‍රෙස් සංග්‍රහාවේ ලිපියක් තිබුණා. ඒ ලිපියේ සඳහන් පරිදි මේ මේසා විශාල මුදලක් අපේ රටට අහිමිලා තියෙන යුද්ධය නිසා. ඉතින් මේක සිද්ධ වුණේ අපිට නිදහස ලැබුණයින් පස්සේ රට දේශ රට පාලනය කරපු හැම පක්ෂයක් මේ ප්‍රශ්නෙට විසුවක් දුන්නේ නැති නිසා ප්‍රමාද වෙලා හරි යුද්ධය අවසන් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ව්‍යවස්ථාදායක කොමිටියට සියලු දෙනාගේම සහයෝගය ඇතුව මේ ප්‍රශ්නේ විසඳගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය මේ අයවැය ඇත්ත වශයෙන්ම තරුණයන්ට අතවන අයවැයක්. තරුණයන්ට තරුණයන්ට අතවරණ අයවැයක්. මොකද අවුරුත් 30ක යුද්ධයකින් පස්සේ අපේ ව්‍යාපාර විනාශ වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගරු කතානායකතුමනි යුද්ධය අවසන් කෙරුවට ඔහුට ව්‍යාපාර ඇති කරන්න බැරි වුණා. ආයෝජන ඇදලා ගන්න බැරි වුණා. බලාපොරොත්තු වෙච්ච ආර්ථික සංවර්ධනය ඇති කරන්න බැරි වුණා. ඔහුට ණය හම්බුණා. මම ණය කියන්නේ මා කලින් කීකේ හිටියේ අපිට නිදහස ලැබෙනකොට අපි සතයක්වත් ණය තිබෙන්නේ නැහැ. වියට සර්ප්ලස් බජට්. දැන් අද අපි බිලියන 7000ක් නැහැ. 7000 බිලියන්. මේක ඇති උනේ නිදහස ලැබුණයින් පස්සේ අපි අවශ්‍ය දේවල් නොකරපු නැති නිසා. අන්නේම නිසා විශේෂයෙන්ම තරුණයන්ට තරුණයන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න මේ ආණ්ඩුව මේ අයවැය හරහා පීවර රාශියක් අරන් තියෙනවා. දැනුම මුල් කරගත් සංවර්ධන ක්‍රියාදාමයක් බවට යොමු කිරීම සඳහා අවශ්‍ය පසුබිම පසුගිය අයවැය මුල්‍ය ප්‍රතිපත්ති මගින් මෙන්ම මෙම අයවැය තුලින්ම සිදු කර ඇත. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 100%ක් පමණ පග්ගු ප්‍රමාණයක් දරයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන වර්ධනයක් පසුගිය වකවානුව තුළ පවත්වාගෙන යාමට අප රජයට හැකි විය. අධිවේගී මාර්ග, මහාමාර්ග, ග්‍රාමීය මාර්ග ඇතුළු මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මගේ සිදු කළ ආයෝජන මෙසේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති කිරීමට හේතු සාධක වී ඇත. ඒ අනුව මුදල් ඇමැතිතුමා මේ අයවැය ව්‍යවසායක අයවැයක් ලෙස අපිට හැඳින්විය හැක. ගරු කතානායකතුමනි, අපේ රජයට සැලැස්මක් තියෙනවා හම්බන්තොට ප්‍රදේශය දියුණු කරන්න චීන ආධාර ඇතුව. ඒ වගේම තිරිකුණාමල ප්‍රදේශය ඉන්දියන් ආධාර සහ ජපන් රටේ මැදිහත් වීම ලබාගෙන දියුණු කරන්න. කන්දුරු රට පළාත් විශේෂයෙන්ම කුණ්ඩසාර ප්‍රදේශයේ IT ආයතන පිහිටවන්න. ඉතින් මේ දැවැන්ත සංවර්ධන ව්‍යා කෘතිවලට අපි යනකොට අපේ රටේ දැනුම තියෙන හැකියාව තියෙන නවෝත්පාදන වලට රුචිකත්වය දක්වන IT දැනුම, තාක්ෂණික දැනුම තිබෙන තරුණ පරම්පරාවක් අපිට අවශ්‍යයි. ගරු කතානායකතුමනි, මෙම අයවැය කොටස් හතරකට බෙදන්න පුළුවන්. කඩිනම් ආර්ථික සංවර්ධනයක් උදෙසා වන යෝජනා, සාමාන්‍ය ජනතාවගේ දුගී බව දුරු කිරීම සඳහා කිරීම සහ සුබසාධනය පිරිසිදුවන යෝජනා, ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂණය පිළිබඳ යෝජනා, දීප්තිමත් අනාගතය සඳහා වන යෝජනා. ඒ වගේම මධ්‍යම පරිමාණ සුළු පරිමාණ ව්‍යවසායකයන් දියුණු කිරීමට අවධානය යොමු කරලා තියෙනවා. දේශීය ව්‍යවසායකයන් ගෝලීය නායකයන් බවට පත්කිරීම උදෙසා තරංකාරීත්වයෙන් යුත් ආයෝජන පරිසරයක් බිහි කිරීම පිණිස අපි නව නීති සකස් කරලා තියෙනවා. ඒ වගේම ආයෝජන යොමු කිරීමේ ක්ෂේත්‍ර ලෙස ඉලෙක්ට්‍රොනික වැනි ඉහළ තාක්ෂණික හා කාර්මික ක්ෂේත්‍රවල සිටි කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, සංචාරක ක්ෂේත්‍රය වැනි ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා අපි පියවරල් අරන් තියෙනවා. දුප්පත්කම නැති කරන්න සංවර්ධනය පමණක් නොව දුප්පත්කම දුර්ලභ සඳහා සමාජ සුබසාධනය සඳහා විවිධ පීවර ගෙන තියෙන මං කලින් කිව්ව මගේ කතාව ආරම්භ කරනකොට ද පවටි ඉන්ඩෙක්ස් දුප්පත්කම අපේ රටේ අඩු වෙලා ගිය අවුරුදු දෙක ඇතුළත. ඒ විශේෂයෙන්ම උතුරට ද නොත් දිගු කාලයක් පැවති ගැටුම් හේතුවෙන් අසාධාරණයට හා අවතන්වීමට ලක් වූ පිරිස සඳහා යෝජිත නිවාස ඉදිකිරීම ඇතුළු අනෙක් සුබසාධන පාසුකම් පිළිබඳ යෝජනා එම ජන කොටස් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් පවතිනවා. නායම් වැනි ස්වභාවික ඉපත්තලින් අවතන් වූ ජනතාව පිළිබඳ මෙම අයවැය මගින් අවධානය යොමු කර තිබෙනවා. සාපේක්ෂක ලෙස අඩු ආදායම් ලබන හා අඩුපාඩුකම් මත ජීවත් වන වැලි ශ්‍රේෂ්ඨයේ නියලි ජනතාවට සදා නිවාස 2500ක් වැලි ශ්‍රේෂ්ඨයේ කන්ද උඩට නියෝජනය කරන ජනතා නියෝජිතයෙකු වශයෙන් මම ප්‍රශංසාවට ලක් කරනවා. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂණ හා සනීප ආරක්ෂා පිළිබඳ කාලය යොදලා තියෙනවා. අධිකරණය හා නීති පද්ධතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. පාසල් අධ්‍යාපනයේ ජාන විද්‍යාව, කේතකරණය, රොබෝ විද්‍යාව, නැනෝ තාක්ෂණය වැනි විශේෂ හඳුන්වා දීමට, ඒ වගේම ස්ටෙම් විෂයන් පාසල් තුළ මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ප්‍රචලිත කිරීමට පියවර අරන් තියෙනවා. ගරු කථානායකතුමනි, මගේ අමාත්‍යාංශය 2015 වර්ෂයේදී රජයේ මූලධන ආයෝජනයන්ගෙන් 135ක් වැඩි ප්‍රමාණයක් රජයේ ආයෝජනයන්ගෙන් 135ක් ලැබෙන්නේ මගේ අමාත්‍යාංශයට. එනම් රුපියල බිලියන 170කට වැඩි මුදලක් උසස් අධ්‍යාපනය හා මාර්ග යටිතල පාසුකම් සංවර්ධන ක්ෂේත්‍රය සඳහා ආයෝජනය කරනු ලැබුවා. මේ 2016 වර්ෂයේදී රුපියල් බිලියන 183ක් වූ අතර 2017 වර්ෂයේදී බිලියන 210 දක්වා වැඩි කරලා තියෙනවා. මාගේ අමාත්‍යාංශයේ මූලධන ආයෝජනය ප්‍රගතිය 85%ක් අපි 85%ක් වියදම් කරලා තියෙනවා. අපේ අමාත්‍යාංශයෙන් ලැබිච්ච මුදල් කලින් ආව නම් 100%ක් අපිට වියදම් කරන්න තිබ්බා. ඒ වගේම අයවැය යෝජනා මගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් අපි ආරම්භ කරලා තියෙනවා. වෛද්‍ය තොරතුරු තාක්ෂණය හා තාක්ෂණික අධ්‍යාපනය පීටල් පුළුල් කිරීම සඳහා අපි තාක්ෂණික පීඨ 7ක් අරිනවා. 7 more technical faculties. මහපොළ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය සඳහා දෙමාපිය ආදායම් සීමා රුපියල් 3,00,000 සිට 5,00,000 දක්වා වැඩි කිරීම මගින් සාමාන්‍ය රජයේ සේවකයන්ගේ දරුවන් ඇතුළු විශාල පිරිසකට ශිෂ්‍යාධාර ලබා ගැනීමට අවස්ථාව සැලසීම. දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ පිහිටවීම, උපාධි පාඨමාලා ප්‍රතිතනය සහ තත්ත්ව සාධක කිරීමේ ආයතනයක් ඇති කිරීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ජාත්‍යන්තර ප්‍රමිතිය ලබා ගැනීම. එමෙන්ම මහා මාර්ග යටිතල පාසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝජනා අතර මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තියෙනවා ගරු මුදල් ලැබෙතුවා. අපි ඒක පටන් ගන්න දැන් අවුරුදු දෙකක් විතර එනවා. එකමාරක් විතර අපි විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඈට නොපෙනෙන අපි ඉඩම් කැබලි පසුගිය අවුරුදු එකමාර තුළ ඉඩම් කැබලි 22,000 මැනලා තියෙනවා. කඩවත ඉඳලා ගල්ගෙදර දක්වා ඉඩම් කැබලි 22,000 මැනලා ඒව පවරගෙන ඒව වන්දි ගෙවාගෙන ක්‍රමානුකූලව අපි යනවා. ග්‍රාමීය මාර්ග හා ගංගමතුරි විනාශ වූ මාර්ග සංවර්ධනය සඳහා මිලියන 1,500ක් වෙන් කරලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම සමත්වයක් වශයෙන් මේ අයවැය ගත්තාම සෑම ශේෂ්‍රයක්ම ආවරණය වන ආකාරයට කටයුතු කළ තිබෙනවා. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ අර නිදහස ලැබෙනකොට මුදල් අතිරිතයක් තිබ්බ රට අද බිලියන 7000ක් නැහැ. ඉතින් මේකෙන් අපි පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යනවද? එහෙම නැත්නම් අපි අතීතයේ කරපු වැරදි නැවතත් කරලා අපි ඉස්සරහට යනවද කියන එක අපි තීරණය කරන්න ඕන. අද පුවත්පත්වල මම දැක්ක විවිධ ප්‍රකාශ විශේෂයෙන්ම නව ව්‍යවස්ථාව ගැන yes මම දැක්ක අවසන් කරනවා. මම දැක්ක නව ව්‍යවස්ථාව ගැන විවිධ ප්‍රකාශ කරලා තිබ්බා. සමහරු කියලා තිබ්බා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා. නමුත් මම පසුගිය කාලෙදිත් මේ පාර්ලිමේන්තුවේ කිව්වා. ඉස්සෙල්ලාම නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා කිව්වේ මහින්ද රාජපක්ෂ පැතුම. 2009 යුද්ධය අවසන් වුණායින් පස්සේ එතුමා කිව්වා අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. එතුමා කිව්වා මම තේරීම් කාරක සභාව පත් කරනවා කියලා. නමුත් එතුමා තේරීම් කාරක සභාව පත් කෙරුවට ඒ තේරීම් කාරක සභාවට විශේෂයෙන්ම උතුරේ මන්ත්‍රීවරු සහභාගී වුණේ නැහැ. මොකද උතුරේ මන්ත්‍රීවරු අවුරුදු ගණනාවක් තිස්ස විතරන කමිටියට කැඳවලා ඒ අය ත්‍ස්තියාදු කෙරුවා. එයින් පාඩක් ඉගෙනගත්ත උතුරේ මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරන තේරීම් කාරක සභාවට ආවේ නැහැ. එතුමාට ඕමනා තිබ්බ අලුත් ව්‍යවස්ථාවක්. නමුත් එතුමාට ඒ කරගන්න බැරුණා. අපිට පුළුවන් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දේශපාලන පක්ෂ. මම කලින් හැමදාම කියන එකත් තමයි බණ්ඩාරනායක මැතිනි ව්‍යවස්ථාවක් හැදුවා දෙමළ පක්ෂ ආවේ නැහැ. ජේ.ආර්. ජයවද හැදුවා දෙමළ පක්ෂ ආවේ නැහැ. අපේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ ඉන්න සියලු පක්ෂ මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් සියලු දෙනාගේම සහයෝගය ඇතුව ඔබතුමාගේ ආශිර්වාදය ඇතුව මේක මේ ප්‍රශ්නේ අපිට ඉවර කරගන්න පුළුවන් නම් මේ පාර්ලිමේන්තුව තුල අපේ දරුවන්ට මා කලින් කිව්වාගේ ආයෙත් අපි යුද්ධයකට ගියොත් වෙන පාඩුව මම ඔබතුමාට කිව්වා 400 මිලියන් US ඩොලර්ස් මේ යුද්ධ නිසා අපේ රටට නැති වෙලා තියෙනවා. අපි ඒක නැවතත් ඇති කරනවද? එහෙම නැත්නම් අපේ දරුවන්ට යුද්ධයක් නැති රටක් ලබා දෙනවද කියන එක අපේ වාක්‍යයක් ඉස්සෙල්ලා.